සභානායකතුමා
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ අද දින කමිටු අවස්ථාවේදී සාකච්ඡා කරන්නේ වැය ශීර්ෂ 1 2 4 සිට 11 දක්වා 13 සිට 13 සහ 16 සිට 25 දක්වා කියන වැය ශීර්ෂ කාරක සභා අවස්ථාව. දැන් මම මෙහිදී සඳහන් කරන්න ඕනේ මේකටම අදාළ එක කාරණයක්. මේ ගරු සභාවේදී කරුණු දෙකක් ඉදිරිපත් වුණා. ඒක සභාව විතරක් නෙමෙයි රටේ ජනතාවත් මේ ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳව යම් දැනීමක් නැත්තම් නොමග යවන සුළුයි. පළවෙනි කාරණය තමයි මැන්ඩේට් කියන එක. මේ මැන්ඩේට් කියන එක මේ ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. ජනවරම කියන එක. එතකොට යම් ජනාධිපතිවරේ දුරකාලයකට පත් වුණහම පස්සේ මේ ව්‍යවස්ථාවේ සඳහන් කරුණු මත දුරේ හිස් කර තිබෙනවා නම් දුරේ අවසන් වීමට මත්තෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් වෙන්නේ කෙසේද කියන එක ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ නීතියේ තියෙනවා. එතකොට ඒ ජනාධිපතිවරණ නීතියත් මේ ව්‍යවස්ථාවත් අනුව තමයි ඊළඟ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් වෙන්නේ. දැන් යම්කිසි ආණ්ඩුවකට අවුරුදු 5කට බලය දුන්නහම පස්සේ ඒ 5ට පෙර මැතිවරණයක් තියෙනවා නම් හැර ඒ 5ට තමයි ජනවරම දීලා තියෙන්නේ. දවසකට දෙකකට හෝ අවුරුද්දකට දෙකකට නෙමෙයි. මේ රටේ ජනාධිපති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් වුණ ප්‍රථම අවස්ථාව මේ ජනාධිපතිවරයා පත් වීම නෙමෙයි. ජන මැතිවරණයකින් තොරව ඒක මේ 1993 ඒ වගේ සිද්ධියක් වුණා. එතකොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ දැන් කතා නැකතුමනි දැන් අපි උදේ ඉඳලම විනය ගැන කතා කළේ මේ පාර්ලිමේන්තුවේ. දැන් කෝ විනය? දැන් මම කතා කරනවා පාර්ලිමේන්තු කාර්ක සභාවස්ථාවේ ගරු විපක්ෂ නායකතුමනි කරුණා කළා අපේ මන්ත්‍රීවරුන්ට මේකට සවන් දෙන්නයි කියන්නේ. ඔව් දී ඒක නම් ඒකට පියවරක් ගන්න. ඔව් මට ප්‍රශ්නේ නැහැ.
ප්‍රශ්නාගිතුමා මයික් එක.
ඔබතුමා දන්නවද පහුගිය දින 4-5ටම මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම මේ වෛද්‍ය ප්‍රතිකාර කරන්න ડોක්ටර් කෙනෙක් නැහැ කියලා. දන්නවද? නෑ පොඩ ඉන්නේ. ඒකයි මම කිව්වේ මේ මන්ත්‍රීවරයෙකුට හදිසි අවස්ථාවක් ආපෙලා ඒ ගැන කතා කරේ. නැතුව මේ ඔබතුමාගේ කතාවට බාධා කරේ නෑ. නෑ බොරු නෙවෙයි. පොඩ මේ මහලගන්තුමිය. 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 දැනුත් ડોක්ටර් කෙනෙක් නෑ. දැනුත් ડોක්ටර් කෙනෙක්
නෑ.
මමත් එකඟ
ඒකයි මේ මන්ත්‍රීවරයෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර ගැන මම කතා කරේ.
ඒක පියවර.
ඒකට ඔබතුමාගේ කතාවට බාධා කරේ නෑ.
හොඳයි හොඳයි. දැන් ගරු කථානායකතුමනි මම ප්‍රථමයෙන් අවධානය යොමු කළේ මේ වැය ශීර්ෂ යටතේ මේ ජනවරම කියන කාරණයට. ඒතර මම ඒකට දැන් පිළිතුරක් දුන්නා. මේකට පිළිතුරක් දුන්නා. දැන් ඊළඟ කාරණය තමයි කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක. දැන් කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ කොන්ස්ටිටියුෂන් එකේ 7 අයන්න පරිච්ඡේදයේ සඳහන් වෙනවා. දැන් මේක පටන් ගන්නේ කොහමද? දැන් මේක පටන් ගන්නේ විධායකය කියලා. ඒක ඊළඟට තියෙන වචනේ මොකද්ද? පාර්ලිමේන්තු සභාව ව්‍යවස්ථාවේ 36 වෙනි පිටුව සයිඩ් නෝට් එකේ මොකද කියන්නේ? ජනාධිපතිවරයා විසින් උපලේඛනවල සඳහන් කොමිෂන් සභාව සහ දූර සම්බන්ධයෙන් පත් කිරීම සිදු කරනු ලැබිය යුතු බව.
ඕඩර් ප්ලීස් හොනරබල් දොලවත්.
ගරු මුලාධිපති මන්ත්‍රීතුමනි මම මේ සඳහන් කළේ මීට මොහොතකට පෙර ගරු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයත් එවැගේම ගරු විපක්ෂ නායකතුමා පිළිතුරු කතාවේ දුන්න සංවාදයේදී මතු වූ කරුණු දෙකක් මම මේ ව්‍යවස්ථානුකූලව පැහැදිලි කරලා දෙන්නේ. දැන් එතකොට 7 අයන්න පරිච්ඡේදයේ විධායකය පාර්ලිමේන්තු සභාව. දැන් එතකොට සයිඩ් නෝට් එක මම කිව්වා 41 අයන්න වගන්තිය තමයි කියවෙන්නේ. ඉතුරු කාරණා ටික පළවෙනි උපලේඛනයේ තියෙනවා කොමිෂන් සභාව මොනවද කියන එක. දැන් මේ වැය ශීර්ෂයට අදාළව මම මේ කතා කරන්නේ. දැන් මේක තියෙනවා පළවෙනි උපලේඛනයේ මැතිවරණ කොමිෂන් සභාව. රාජ්‍ය සේවා කොමිෂන් සභාව. රාජ්‍යසේවා කොමිෂන් සභාව ඊළඟට ජාතික පොලිස් කොමිෂන් සභාව එතුමා සන්නිවේදනය කරයි. ඒක මම ක්ලැරිෆිකේෂන් එක
කරන්නේ.
ඔව් දැන් ඔබතුමා දුන්න උත්තරේ මෙන්න මේ පැහැදිලි කිරීම වෙන්න ඕනේ. මං කියන්න යන්නේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක කියන එක. කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක මේකේ සටහන් කරලා තියෙන්නේ හතේ අයන්න විධායකය කියන ඡේදය යටතේ. So it's a part and parcel of executive. You can't deviate from that. No, wait. Yes, that is why I am explaining. Right? I am explaining the constitutionality of this particular section. Okay. No, I have not finished this. Yeah, this is the committee stage. No, I am not finished. No.
Let me explain first.
I am referring to the page 36 of this Sinhala version of the constitution, the particular para, the 7 hata ayanna singhalen thiyenne vidhayakaya parliament sabhava. Etakota meke yadate thamai parliament constitutional council ekak thiyenne. Constitutional council ekak thiyenne vidhayakaya kiyana yagata yatate. Now honorable Swandhanam, now do you know the concept? Oh yeah. It's okay. No, he's competent enough to he's competent enough to give some advice. I am not doing that wrongful thing. I am referring this as being stipulated in the constitution under the executive. Right. So etakota wait. විධායකයේ සම්බන්ධයෙන් චෙක් ඇන් බැලන්ස් කරන්නේ කොතනද? මේ පාර්ලිමේන්තුව. අධිකරණය සම්බන්ධයෙන් චෙක් ඇන් බැලන්ස් එක තියන්නේ පාර්ලිමේන්තුව. හරිද සුවන්දිරන් මන්ත්‍රීතුමා? No, my position, my submission is different. No, I am referring to the check and balance.
Wait.
Now, honorable minister,
just listen.
Eminent lawyer, no,
the president said.
Can you explain?
Yeah.
Wait.
Yeah, check the president.
Wait. Check and balance of a judiciary and the check and balance of the executive. Wait. Now you answer.
No, the three institutions are check and balance on each other. The point that the president made was that the Constitutional Council was part of the executive. He said that. That is wrong. It may appear in that chapter, but the Constitutional Council can never be part of the executive.
That is your interpretation.
No, not my interpretation. Not my interpretation.
That is what I am pointing out.
The speaker is the chair of the Constitutional Council. It can never be part of the executive.
No.
Right? If the speaker is chair of the Constitutional Council, it is part of the legislative structure. It is not part of the executive. So being a part of the legislative structure, that is a check and balance on the executive.
Wait. Check and balance of the executive is done by the parliament. Not the particular council. No. That is your interpretation. That is my view.
Garu Susil Emathuma.
Oh,
please.
Since you are talking something else.
Honorable Premijan, since this is committee stage, I am not trying to interrupt you. What I said was this. What I said was, the Constitutional Council was set up not to be a rubber stamp body. Please let me finish. But to act as a check and balance on the actions of the executive. Right? Previously, who made the appointments to the Supreme Court? Who? Please tell me.
Earlier.
Yeah, previously.
Prior to this amendment.
The president. Right. So now, the power of the president to appoint members to the judiciary, be it the appeals court or the Supreme Court, there is a restriction, there's a constraint. That has to go through the Constitutional Council and it should receive its consent.
That's okay.
Or its assent. So, when previously the president had total and full power to appoint the judges, now that power is checked and balanced by the Constitutional Council. He doesn't have the unimpeded power and authority to do a singular appointment. That's what I was saying, and I stand by that.
Right. So my position is different. Right? Check and balance of executive is the duty of the parliament. Right? And still, who is the appointing authority of the judges? Who is the appointing authority of the commission members of the commission? Still the president. Constitutional Council එකට පත් කරන්න බෑ. පත් කිරීමේ බලය තියෙන විධායකයට, ජනාධිපතිට. සල්බරි Constitution එකේ තිබුණේ ආණ්ඩුකාරවරයාට. නැත්නම් අග්‍ර ආණ්ඩුකාරවරයාට. ඒක මෙතෙන්ට එනකොට Constitutional Council එකට නම් යවුවහම පස්සේ එයන් ඒ නිර්දේශකල යන නම අනුමත කිරීම හෝ නොකිරීම තමයි Constitutional Council එකට තියෙන්නේ. But අවසාන වශයෙන් no you please wait I am on my feet. Yeah. That's right.
No, correct. But we have now changed that slightly. If he doesn't do it, if he doesn't do it for 2 weeks, it happens automatically.
Automatically. Yeah. So, that is the situation.
So the constitution. Yeah, so is, once the recommendation goes,
the
it happens
provisions.
By itself.
That is according to the constitutional provisions, right? එතකොට මේ මේක පරිණාමය වෙලා ආවේ සොල්බරි ව්‍යවස්ථාවෙන් ඇවිල්ලා 72 ව්‍යවස්ථාවට ඇවිල්ලා එතනින් 78 ව්‍යවස්ථාවට ඇවිල්ලා එක්සෙකියුටිව් එකේ පවර්ස් ඩයිලූට් කරන්න තමයි මේ අපොයින්ටින් ඔතොරිටි එකේ කොන්ස්ටිචුෂනල් කවුන්සිල් එක දැම්මේ. ඒක තමයි මම පැහැදිලි කරලා දුන්නේ. හැබැයි විධායකයේ චෙක් ඇන් බැලන්ස් කරන්න තියෙන්නේ ඔතන නෙමෙයි. විධායකයේ චෙක් ඇන් බැලන්ස් කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව. ඒකට තමයි එදා ගෙනාවේ දෝෂාභියෝගයක්. ප්‍රේම්දාස් ජනාධිපතිතුමාට විරුද්ධව. ඒ වගේ තමයි නෙවිල් සමරකෝන් අග්‍රමිශකාරතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේනකොට ඒක මගදී නැවතුණා. ඊට පස්සේ ශිරාණි බණ්ඩාරනායක අග්‍රමිශකාරතුමීට විරුද්ධව දෝෂාභියෝගයක් ආවා. ඒක මේකේ අහලා 3-2 ඡන්දයෙන් සම්මත කළා ඉවත් කළා. ඒක තමයි චෙක් ඇන් බැලන්ස් කියලා කියන්නේ. නැතු මේ ජනාධිපතිතුමා නංගෙව්වහම කොන්ස්ටිචුෂනල් කවුන්සිල් එකට ඒක චෙක් කරන එක නෙමෙයි චෙක් ඇන් බැලන්ස් කියන්නේ. ඉතින් මේ මම කියන්නේ මේ වැරදි අර්ථ නිරූපණ රටට දෙන්න නරකයි. කොන්ස්ටිටියුෂන් එකේ වෙනස් කරන්න බෑ. එහෙනම් මොකටද විධායකය කියන එක යටතේ පරායක මේක දැම්මේ? ඇයි විධායක කියන පරායකට දැම්මේ? එහෙනම් ඒ දෙකම නැතුව දාන්න පුළුවන් නේ. මගේ තර්කය ඒක. ඒක එහෙමනම් අපි ඊළඟ කොන්ස්ටිටියුෂන් එකක් ඇමෙන්ඩ් කරනකොට මේක වෙනස් කරමු. මම කියන්නේ දැන්ට කොන්ස්ටිටියුෂන් එකේ තියෙන දේ. බලන්න සිංහල එකේ ගත්තොත් විධායකය. හතෙන් පරිච්ඡේදය පාර්ලිමේන්තු සභාව. මේ විධායකයට තමයි කොන්ස්ටිචුෂනල් කවුන්සිල් එක තියෙන්නේ. ඉතින් මම පෙන්නලා දුන්නේ කොන්ස්ටිචුෂන් එකේ තියෙන ප්‍රොවිෂන්ස්. ඉතින් ඒක නිසා මම එතනින් යහට ගැන කතා කරන්නේ නැහැ. ඒතර මේකට තමයි මේ කොමිෂන් සභාව සියල්ලම තින්නේ. අද ඊළඟ කාරණේ. තාමකද ජනාධිපතිතුමා කියුවේ? යම්කිසි උපරිමාධිකරණයක විනිශ්චයකාරයෙකුට සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒක මේ සභාවේ විවේචනය කරන්න බෑ. The conduct of a judge motion එකක් ගෙනලා වෙනම ගේන්න ඕනේ. එහෙමද උනේ? මම එදා සභාවේ හිටියේ නෑ. ඔබතුමා හිටියා. පක්ෂ සංවිධායකතුමා හිටියා. මම දන්නේ නෑ හන්සාඩ් එක බලන්න ඕනේ කවුරු හරි එහෙම conduct එකක්. Yes.
පක්ෂ. Yeah. මේ පැත්තෙන් නම් විනිශ්චයකාරවරයෙක්ගේ හැසිරීම conduct ගැන කතා වුණේම නෑ. හැබැයි නඩු තීන්දුව ගැන යම් යම් ප්‍රශ්න මත කෙරුවා.
නඩු තීන්දුවක් ගැන විවේචනය කරන්න පුළුවන් ඕන කෙනෙකු උඩ තීන්දුවේ හරය ගැන.
තීන්දුව ගැන
නඩු තීන්දුවක හරය ගැන විවේචනය කරන්න බෑ නීතිය ඉගෙන ගන්නත් බෑ.
අපේ පැත්තේ
අපි ඕන තරම්
අපේ පැත්තේ විනිශ්චයකාරවරයෙක්ගේ conduct එක ගැන හැතිරීම ගැන වචනයක්වත් කතා
කරන්න බෑ. Okay, that's enough. එතුමා කිව්වේ ඒ පැත්තෙන් සඳහන් වුණේ නැහැ කියලා. හන්සාඩ් එක බැලුවහම බලා ගන්න පුළුවන් කොහෙද හන්සාඩ් එකෙන් බලා ගන්න පුළුවන් කවුද එහෙම කළේ කියලා. ඔව්.
ගරුදාසිරතු.
මේ විවේචනය සිද්ධ වුණේ ඔබතුමාලගේ අමතුමා අතින්. අපේ අතින් නෙමෙයි.
ඔබ එතුමා මෙතන නැති නිසා
ඒක ඒ වෙලාවේ නවත්තන්න තිබුණා. ඒ ඔබතුමා හිටියනම් ඔක් කරනවා. හැබැයි ඒ වෙලාවේ හිටපු අගමැතිතුමා හිටියා. අපේ විපක්ෂ ප්‍රධාන ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා හිටියේ ඒ දෙන්නම මේක වැලක්කුවේ නැහැ. ඔය කියාගෙන යන්න ඉඩ දුන්නා.
Okay, please limit to that. හරි. මම පෙන්නුම් කළේ දැන් මෙතන උදේ වෙච්ච සංවාද තුල මතුවෙච්ච කරුණු. එතකොට මම පෙන්නුවේ එකක් constitution එකේ provisions අනිත් එක විනිශ්චයකාරතුමෙක්ගේ උපරිම පරිමාධිකරණවල conduct එක පිළිබඳව. සාකච්ඡා කරනවා නම් ඒක මේ විදිහට කරන්න බෑ. ඒක කරනවා නම් motion එකක් ගැනලා කරන්න ඕනේ.
ඔව්ගරු සුබදිනතුමා.
Honorable Minister, I'm raising a point of order because the standing order says the personal conduct of a judge cannot be. Not every conduct. His official conduct can be a subject matter of discussion.
Not every conduct. ඒ කියලා මොනා කරේ එහෙම නැහැ.
Official conduct can be. Now the standing order says personal conduct.
Thank you for elaborating that.
That's okay.
හරි මම එතනින් එහාට ඒක කතා කරන්න නැන්නේ. ඔබතුමාට පුළුවන් ඕනනම් අධිකරණයට ගියාම ඔබ ඩිෆෙන්ඩ් කරන්න. ඒක වෙන කතාවක්. නමුත් මම කිව්වේ පාර්ලිමේන්තුවෙත් අපි දැනගන්න ඕනේ අපේ සීමාවන් මොනවද කියලා. එතින් ඒක නිසා මම මෙන්න මේ කරුණික සඳහන් කළේ අද මේ කමිටු අවස්ථාවේ වැය ශීර්ෂයේ සම්බන්ධයෙන්. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනිකුත් කොමිෂන් සභා ගන්න තිනෝ. හැබැයි අනිත් පැත්තෙන් අපි කල්පනා කරන්න ඕනේ යම් යම් කරුණු පිළිබඳව දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විශාල කාර්යභාරයක් පැවරුණා සමස්ත රාජ්‍ය සේවයේ ලක්ෂ 13ක්. දැන් ඊළඟට අනු කමිටු තියෙනවා. දැන් මේවෙත් විශාල සංඛ්‍යාවක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. මේගොල්ලන්ගේ ප්‍රොමෝෂන් සම්බන්ධයෙන්, මේගොල්ලන්ගේ පත්වීම් සම්බන්ධයෙන්, මෙයාගේ විනය කටයුතු සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා. අපි දන්නවා කාර්ය මණ්ඩලවල තියෙන අපහසුතාවේ මේවෙත් තිබෙන ඩිලේස්. හැබැයි මේ ඔක්කොම නිසා අවසාන වශයෙන් පීඩණයටපත් වෙන්නේ අගතියටපත් වෙන්නේ මේ කිසිම දෙයක් පිළිබඳව සම්බන්ධයක් නැති අය. දැන් උදාහරණයක් ගත්තොත් අධ්‍යාපනය. හරි. දැන් විභාගය තියන්න ගියේ මාර්තු 25. උපක්ෂ සංවිධායකතුමෝ. මාර්තු 23 ඉන්ට්‍රිම් ඕඩර් එකක් ගන්න. දැන් තාමනඩු විභාග වෙනවා. මේ පැත්තෙන් ප්‍රශ්න ගන්නවා උරුරු මෙච්චර හිඟයි. ඇයි බඳව ගන්න නැත්තේ? ඉතින් බඳව ගන්න විභාග තියන්න ගියාම විභාගෙට ඉන්ට්‍රිම් එක්ක මේක අහන ඒක අහලා ඒක අවසන් කරලා ඉවර කරන්න එපා. දැන් ඒතර කොහොමද අපි මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ? අවුරුදු 5ක් තිස්සේ විදුහල්පති පත්වීම් දෙන්න බැරි වුණා. ඇයි? අධිකරණේ නඩු 3ක්. ඒක සෙටල් කරලා පත්වීම් දෙනකොට කලින් දවසේ ආයෙ රිට් එකක් ගන්න ගියා. බොහොම අමාරුවෙන් ඒක වළක්වා ගත්තා. දැන් උසස් පෙළ විභාගයේ විශාල ඉල්ලීමක් තිබුණා ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙකෝලංගෙන්. දැන් සති 5ක් දෙන්න පුළුවන් ප්‍රමාණය කල් දාලා දුන්නා. දැන් ආයි පෙස්සන් දෙකක් අරගෙන ගියා උසාවියට. දැන් මට ආරංචි අද වෙනකොට ඒ පෙස්සන් දෙක එතනින් ඩිස්මිස් කළා. නැත්තම් මොකද වෙන්නේ? ටයිම් ටේබල් හදලා සියලු කටයුතු සම්පාදනය කළා. මේව ඔක්කොම කළා ජනවාරි 4 විභාග තියන්න හදනකොට ආපහු මේ දරුව 3,37,000ක මනස කඩා වැටෙන. ඒක නිසා මට මෙහිදී පෙන්ලා දෙන්න ඕනේ
මෙන්න මේ කරුණ. ඔබතුමාගේ කාලය අවසන් ඔබතුමාට කතා කරන්න පුළුවන් ඔබතුමා.
මම ප්‍රධාන වශයෙන් කරුණු දෙකකට පිළිතුරු දුන්නමයි කතාවේ. දෙකක් මැන්ඩේට් එක කියන්නේ මොකක්ද කියන එක. දෙවෙනි කාරණය චෙක් ඇන් බැලන්ස් කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට මේ කොන්ස්ටිටියුෂනල් ප්‍රොවිෂන්ස් තියෙන්නේ කොහොමද? ඒ අර්ථ මේ ආයතන තියෙන්නේ කොහොමද? මම විශේෂම අද උදේ වරුවේ මතුවෙච්ච කරුණුත් ඒ පිළිබඳව දක්වන්නව යම් වැරදි මත පිළිබඳව මගේ අදහසත් මේ සභාවේදී ප්‍රකාශ කිරීමට මම වෙලාව වෙන් කරගත්තා. කාලය වෙන් කිරීම ගැන බොහොම ස්තුතියි.
කරු ඔනබල් සුමන්තිර, you have 15 minutes.
Thank you. Then thank you honorable chair for the time allocated to speak a few words on these heads of expenditure. We've had an interesting debate so far with His Excellency also participating. One of the institutions under consideration is the Constitutional Council. Many things have been said today back and forth about the Constitutional Council, but I want to raise a more fundamental issue. There is a vacancy in the Constitutional Council. All 10 members have not been appointed. This is a very serious issue. It's a serious issue for us because we were entitled to nominate a member, and such a meeting was held, and I proposed the name of a senior parliamentarian Honorable Dharmalingam Sitathan to be that member in the Constitutional Council. But to date, he has not been appointed to the Constitutional Council. We have raised this many a time. The Leader of the Opposition has raised it in Parliament at party leaders' meeting. And the Honorable Speaker has clearly said that it is our right. In fact, others who are claiming to have a right to nominate are all members of the Sri Lanka Podujana Perumuna. The General Secretary of Sri Lanka Podujana Perumuna has written to the Speaker and said they are members of the Sri Lanka Podujana Perumuna. In fact, if they are not members of SLPP, they can't be members of Parliament. So they can't claim to be ones who have the right to nominate this member to constitute the Constitutional Council. But this is not just a technicality. By this, the third largest party in Parliament, the second largest party in the opposition, has been deprived of our right to participate in the deliberations of the Constitutional Council. And what has that resulted in? The President says from the time he took over as Prime Minister and then President that he will resolve the Tamil national question. He had three all-party conferences. One last year, two this year, for that very purpose. But he is unable to, or even this house is unable to resolve this one issue. This is a no-brainer. You keep us out of the Constitutional Council, and then you talk about resolving the Tamil national question in a just manner. How can you do that? You can't even fill that vacancy. Now, this has come into sharp focus a few days ago. There is a deadlock. There is a deadlock situation in the Constitutional Council. Everybody knows about this. A deadlock situation when one seat is still vacant. If that had been filled, there wouldn't have been a deadlock. So, the country must know that while you wax eloquent, saying all are equal, everyone in the country will have representation, to a body like the Constitutional Council, which is a very important body, you still deprived us of a place. And how can you face anyone and claim that this is governance in the right way? So today, I am raising this as a serious issue, not just a filling of vacancy in the Constitutional Council, but as a serious national issue. If a people, our complaint for several decades is that we have been left out of the national life of this country. Being kept out of the Constitutional Council is another reflection, another example of that, which is continuing to date. In 1972, when the first Republican Constitution was enacted, you called it autochthonous constitution, but we were left out in the cold. Every single fundamental resolution that was passed with the majority vote. And incidentally, it is Honorable Dharmalingam Siddharthan's father, Mr. V. Dharmalingam, then MP of the Federal Party, who moved amendments to those fundamental resolutions. Every one of those resolutions was defeated by 84 to 16, 82 to 13, majoritarian. And that's how we went out. That's how it became necessary for our party to join hands with All Ceylon Tamil Congress and CWC and start Tamil United Front in 1976. That's what led to the Vattukota resolution. All that we said was, if you can't accommodate us, if you can't give us our due place, then let us go. Why are you holding on to us? We'll go our own way. That's what we said. That's what led to a 3-decade-old war. But you are still doing that. Even today you are doing that. More than a year. You've kept us out of the Constitutional Council. It is our right. I don't think I will want to say this in this house anymore. We are not beggars. We are not beggars in this country to come begging you to give us this and that. We are a people. We are a people with a heritage. We've lived in this country as long as anybody else has lived in this country. So if you think that because of your superior numbers, you can trample upon our rights, you're mistaken. You're totally mistaken. We will not cow down to such efforts. Majoritarian rule, we will not accept. Till the last person lives in this country, we will not accept that. This week is an important week. This is a week in which we honor the dead who fought for us. Who fought for us. I'm not hesitant to say it in that way. Why did they fight for us? Because we were thrown out of the national life. There was no other way. Things went wrong. We are not in that mode anymore. We have expressly said we are willing to live within one united, undivided, indivisible country. We are yet willing. But then how is that being reciprocated? How is that being reciprocated? It's up to you. You have to decide. You can't just string us along all the time. And it's important, while the relatives and others in the north and east remember they are dead, that I say this in this house. Don't take us for granted. Superior number doesn't make you right. Superior numbers often make you wrong. Because you think you can bulldoze your way with your numbers. That's what you do in this house also. That's what you do in this house also. I must put something else also right. Today also His Excellency said the opposition leader was invited to form a government and he did not do that, and that's a violation of the public trust. That's wrong. He is wrong. President was wrong on many fronts today. When he described the Constitutional Council as part of the executive, he was wrong. You don't have part of the executive, the speaker presides. That's part of the legislative structure. He was wrong because the entire opposition had agreed on something at that point in time. And there was a document, a national plan that had been formulated by the Bar Association of Sri Lanka. And that gave certain timelines to the then President Gotabaya Rajapaksa so that he would go out gracefully and executive presidency would be abolished. And that if he agreed to that the opposition leader would take over as Prime Minister. That was the agreement. We as a party was agreed to that. The Janata Vimukti Peramana was agreed to that. SJP was agreed to that. His Excellency the President as a single member here was agreed to that. He violated that. That is why I was the first person here in this house when he took over as Prime Minister. I told him, this is shameful conduct. He was very upset over that. But it was in fact a shameful conduct by him. That is, he breached the agreement that all opposition had taken together, and a single person ran and took that office for a mess of pottage. He violated that agreement. So I'm not defending the leader of the opposition, but I think it is time, even after the lapse of one full year, that I put the record right. There was that agreement that was violated by His Excellency the President, because he saw a crack in the door. He was opportunistic. He put his foot in there, got in there, and then became the executive president of this country. UNP under him in 1996 in Hambantota had passed a resolution to abolish executive presidency. Now there is no talk about that. Violation of public trust is a very, very serious matter. The reply His Excellency gave today amounts to nothing. If you have violated public trust, and that's a pronouncement of the highest court in the country, those persons who have been named have no moral right to sit in this house anymore. In another place, in a mature democracy, they would have resigned.
Honourable Member, you have another 2 weeks' time.
In another place where they value democracy, where they value rule of law, those persons who are found to have violated the public trust would have resigned the next day. But not the Rajapaksas. They don't care two hoots whether it is the public trust or whatever that they have violated. It is only their family and the loot that they have taken from this country that they are concerned about. They can remain in that way, but they will have to face the serious ire of the citizens of this country if they don't, even at this point in time, respect rule of law, accept responsibility, and bow out of this house. They have no right to continue as representatives of the people in this house. There is only one person there, President Mahinda Rajapaksa. But he must resign. If he has any semblance of a sense of dignity, and if he respects rule of law, if he respects democracy, he must promptly resign and accept responsibility. His Excellency the President, Ranil Wickremesinghe, I remember in 2015 at the budget, he spoke volumes of the fact that President Maithripala Sirisena's expenditure, when compared to his predecessors, was almost half. But that's not what we see today. The President's expenditure is far more.
Remember, your time is up.
Than what was, I'm concluding, far more than what was there in last year's budget. So we see a huge shift in his perspective, even with regard to allocations for expenditure. Thank you.
Thank you, Honorable Sumantri. Garu Vijayadasa Rajapaksa Mathuma, Obathuma Miyadi, Pahalawak Kalayak Thibena.
Honorable Chairman,
order, please. Honorable Deputy Chair, Deputy Speaker will come to the committee chair.
Honorable Deputy Speaker, today we are debating on the budget allocation for the Ministry of Defence as well as many other independent institutions. And there were so many other matters raised in this debate, especially when we come to the matters raised by Honorable Sumandiram, President's Council, Now he was very critical about the speech made by the Honorable President today in the Parliament. In 2015 to 2019, when Honorable Ranil Wickremesinghe was the Prime Minister, everything that he did was admired by Honorable Sumandiran and praised everything. But when he could not get Honorable Ranil Wickremesinghe on the track that he expected him to be, now he is very serious about it and he has become a critic. Anyway, that is your right in a democratic country. But the rest of the matters that were that you were making some allegations or that some complaints about the appointment to the Constitutional Council. Now you are aware, when we enacted the 19th Amendment in 2015, April 28th, that we ensured the composition of the Constitutional Council shall be represented by all communities, all the pluralistic features had to be taken into consideration. And that there was no any lacuna. That we ensured that the rights of every community is guaranteed through all these processes. Thereafter, unfortunately, as you said, that there was an intervention of the 20th Amendment. But within a period of, I think, 1 year, we were able to reverse it. Then you all supported us. We introduced the 21st Amendment that was passed with 179 votes, one against. In that also we ensured when the members were appointed to the council that all the political parties in the parliament is well represented. I would like to draw the attention to Article 41A 1F, where it says the one member of parliament nominated by agreement of the members of parliament other than those representing the government and those belonging to the political party or independent group to which the leader of opposition belongs and appointed by the president. Then the general criterion is given in subparagraph, subarticle 4 thereof. In nominating the five persons referred to in subparagraph E of paragraph 1, the Prime Minister, the Speaker, the Leader of the Opposition, or the members of Parliament, as the case may be, shall ensure that the Council reflect the pluralistic character of Sri Lankan society, including professional and social diversities. And therefore, that constitutional provisions has ensured, without any failure, that all the persons are treated equal and all the communities are well represented, not only in the parliament, but in the Constitutional Council too. And there are similar provisions when it comes to independent commissions also. In every, for the appointment of in every commission, some similar provisions have been provided in the Constitution. Now the question that you raised about the appointment under Article 41A1F is the issue. There I must draw the attention, Honorable Deputy Speaker, and I think you must bring to the notice of the Honorable Speaker. Sub-Article 3 says it shall be the duty of the Speaker to ensure that nominations for appointment under subparagraph E of subparagraph F of paragraph 1 are made whenever occasion for such nomination arises. Therefore, it is categorically says it shall be the duty of the Speaker. And we had no any other better way to make provisions in the Constitution. The Speaker, being the leader of the, being the main person in this House, who is responsible for the smooth functioning of it, and also that he has been made the president, the chairman of the Council also. And he is acting in dual capacity. At the same time that we have entrusted that power and authority on the Honorable Speaker, now as it is complained now there is a serious lapse. That is something wrong, we concede. We concede that Speaker must act now itself and that he must rectify this situation. He must rectify this situation. It is bad for this parliament. It is bad. It is really not a duty or obligation on the part of the government. If there is anything, certainly we will intervene. We take the responsibility. But here, it is the responsibility on the part of the speaker that he must take a decision. The 1 year period is a long period. We never expected this kind of situation when we introduced these provisions to the Constitution. And it has to be complied with, that we will make a representation today to Honorable Speaker. There may be some dispute, conflict among two groups, but either way he has to take a decision. We can't say that you decide in this way or the other way, but he must take a decision. But I also agree, I concede, as a numerically smaller party, TNA must have their representation in the Constitutional Council. Then when it comes to the budget, Karuwa Niyojya Katha Nayakathumani, me rate me ayavaya vivadayak sampradayika ayavaya vivadayak wada patthala tiyenne. Eka gana api kaatawat dos kiyanne naha. Habai ara hemadama balapu drushtikonen me ayavaya diha balanna epa. Me ayavaya taramak amutu tamai. Ehema noyena nan tamai pudume. ඒකට හේතුවක් තියෙනවා ගරුස්ස මේ නියෝජ්‍ය කතානායකතුමනි මෙච්චර කල් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න අය ආණ්ඩු ඉන්නකොටත් ඉදිරිපත් කරපු අයවැයවල් ගෙනාපු වෙලාවල් වලදී අඩුම ගානේ අපේ ෆොරින් එක්ස්චේන්ජ් රිසර්ව් එකේ ඩොලර් බිලියන 8 10 12 තිබුණා. නමුත් ගිය අවුරුද්දේ මේ අලුත් ආණ්ඩුව හදනකොට වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ පාර්ලිමේන්තු අපේ භාණ්ඩාගාරේ එක ඩොලරයක් නැහැ තිබුණේ ණය විතරයි. ඒක නිසා අපි රටේ ජනතාවට කිව්වේ මේ පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩු බලය ගරු දිසත්නායක මැතිතුමනි ඔබතුමාලට ගන්න කියලා අපි කිව්වේ ඔබතුමාට මතක ඇති. අපි මේ ආණ්ඩු පක්ෂයේ 53 දෙනෙක්ගේ කණ්ඩායමක් එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට යෝජනා කළේ දැන් මේ රටේ මේ මතුවලා තියෙන ප්‍රශ්නත් එක්ක මේක විපක්ෂයට දෙන්න. ඔබතුමාලා ගන්න බැහැයි කියනකොට අපි කිව්වා බය නැතුව ගන්න අපි කණ්ඩායමේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙනවා කියලා. ඔබතුමාලා ගත්තේ නැහැ. ඒ නිසා තමයි අපි ගත්තේ. අපි ගත්ත නෙවෙයි මේ රට අරාජික වෙච්ච වෙලාවේ ගන්න කෙනෙක් නැති නිසා. අපි ලොකු වගකීමක් බාරගත්තා කුඩා කණ්ඩායමක කැබිනට් මණ්ඩලයක් එක්ක ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයෙන් හැම පක්ෂයෙන්ම එන්න පුළුවන් කැමැති අය එකඟ කරගෙන සමහර අයට ඇමතිකම් ගන්නෙන්නේ කොහොම අපි දන්නවා ඒගොල්ලෝ දිව්වා දෙපැත්තෙම ඇමතිකම් ජනාධිපතිගම ගන්න කිව්වොහම දැන් ඔබතුමාලා ලොකු ප්‍රශ්නයක් මතු කරා මේකේ ලෙජිටිමසි එක ගැන. ඉතින් මොකද්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිට මේක කරොත් ඒක ලෙජිටිමයිස් වෙනවද? 134 ගත්ත එක්කෙනාට නොදී 80ක් ගත්ත කෙනාට දුන්නොත් මේක ලීගල්ද ලෙජිටිමයිස් ඒක සුජාතද? එතන අවජාතක භාවයක් නැද්ද? 3 දිනක් තන්ද 3ක් ගත්ත කෙනාට මේ ජනාධිපතිකම දුන්නා නම් ඒක සුජාතද? කොහේ තියෙන තර්කයක්ද මේක? කොහේ තියෙන නීතියක්ද? ඒ නිසා මේක කාටවත් කරන්න බැරි රටක්. කාටවත් එපා වෙච්ච අම්මා අප්පා නැති බූදලයක් බවට පත් වුණ රටක්. රටක් ගිනි ගන්න වෙලා ඒ බාරගත්තේ. මණ්ඩගාර එක ඩොලරයක් නැහැ. අපි කිව්වේ අවුරුද්දක් යනකොට මේ ණය ගෙවින් අතර කරලා ඩොලර් බිලියන 5ක් අපි උපයා ගන්න උත්සාහ කරනවා කියලා. අපිට ඩොලර් බිලියන 5ක් උපයා ගන්න බැරි වුණා. හැබැයි 3.6ක් විතර අපි උපයා ගත්තා. අපි කිව්වේ පැය 13ක් ලයිට් කපපු රටේ ලයිට් කපන එක නතර කරනවා කියලා. ඒක කරා. තෙල් ටිකක් ඉන්ධන ටිකක් ගෑස් ටිකක් ගන්න පැය ගණන් දවස් ගණන් පෝලිං වල ඉන්න එක නැති කරනවා කියලා කිව්වා. ඒ ටික කරා. කරන්න පුළුවන් උපරිමේ කරා. එතකොට මේ ආයමය ගැන විවේචනක් තියෙනවා. සමහර වෙලාවට විවේචනය කරනවා බදු බර වැඩි. ඒක නම් ඇත්ත. මේ බදු බර ජනතාවට රොත්තු දෙන්නෙත් නැහැ අපිට රොත්තු දෙන්නෙත් නැහැ. බදු බර වැඩි තමයි. නමුත් රට වැටිලා තිබුණු තත්ත්වයෙන් ගොඩ ගන්න ඊට වැඩි හොඳ විකල්පයක් විපක්ෂයෙන් ඉදිරිපත් කරනවා නම් අපි අපේ කයින් කරලා ඔබතුමාලගේ ආදේශ කරනවා. අනිත් පැත්තෙන් අධ්‍යාපනයේට මුදල් මදි, ඒකත් අපි පිළිගන්නවා. සෞඛ්‍යයටත් මදි. හැබැයි අපිට ලැබෙන ආදායමෙන් කළමනාකරණය කරගෙන ඒවට මුදල් වෙන් කිරීම පිළිබඳව වෙන විකල්පයක් තිබුණා නම් ඒත් අපි අනුගමනය කරනවා. අපි ගෙනාපු ක්‍රමයට වැඩි හොඳ ක්‍රමයක් දරු 37 නායක මැතිතුමාලා යෝජනා කරනවා නම් ඒකත් අපි බාර ගන්නවා. මේ වගේ වෙලාවක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට අපි බෙදිලා තර්ක කරන්න ඕන වෙලාවක් නෙමෙයි. මේක පහුගිය අවුරුදු 75ක කාලය තුලම නොතිබුණු තත්ත්වයක්. ලෝකේ සමහර රටක් මේ වගේ තත්ත්වයකට කවදාත් මුහුණ දීලත් නැහැ. අනිත් පැත්තේ මේ වගේ තත්ත්වයකට මුහුණ දීපු රටක් තාම ඔලු උස්සලත් නැහැ. බොහෝ රටවල්. ඔබතුමාලා දන්නවා ලයිස්තු මේ සභාවේ ඕන තරම් කියවලා තියෙනවා. මේ රටවල් බලන්න ගරු නියෝජ කතානායකතුමනි, ග්‍රීසිය දවුරුදු 15ක් වෙනවා. මහා බලවත් රාජ්‍ය කේන්ද්‍රස්ථානයක යුරෝපීය යූනියන් එකේ මේ රට බේරගන්න කොච්චර ආධාර කරාද? ඩොලර් බිලියන් ගණන් වලින් ආධාර දුන්නේ. අපිට එහෙම උදව් කරන්න කවුරුවත් නැහැ. අපි මේ සාගරයක් මැද තියෙන පුංචි දූපතේ අපිට එහෙම සානුකම්පිතව සලකලා ඩොලර් බිලියන ගණන් දෙන්න කවුරුවත් නැහැ. අපිට අපේ මිත්‍ර රටවල් උදව් කරා. ඉන්දියාව, යුරෝපීය යුනියන් එක, ඇමරිකාව අපිට යම් යම් ආධාර මුදල් දුන්නා. ඒවා අපි අගය කරනවා. හැබැයි මෙතෙන්දී ආණ්ඩුවක් විදියට කරන්නේ අයවැය කළමනාකරණය කරන එකක්. අපි 1948 ඉඳලා ගත්තොත් එම එදා ආචාර්ය ඇන්නම්පෙරම් මැතිතුමා අද ඔබතුමාලා කරපු විවේචන ඔක්කොම කරලා තියෙනවා. හැබැයි ඒ රටේ එදා බංකොලොත් වෙලා තිබුණේ නැහැ. හැබැයි ඒත් ඒ විවේචන එල්ල කරනවා. කමක් නැහැ. එතකොට මේ වගේ අවස්ථාවක
කාලයක් තියෙනවා.
මට මේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ කාලෙත් දෙන්න මේ. එතකොට මේ වගේ වෙලාවක අපි එකතු වෙන්නට ඕන. අර බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයෙක් හිටියා ජෝන් හෙන්රි පාමස්ටන්. එතුමා වරක් කිව්වා 1860 කාලේ එතුමා බ්‍රිතාන්‍ය අගමැතිතුමා. එතුමා වරක් කිව්වා "We have no eternal allies. And we have no perpetual enemies. Our interests are eternal and perpetual. And those interests, it is our duty to follow." අපිට සදාකාලික දේශපාලන මිතුරොත් නෑ. සදාකාලික දේශපාලන හතුරොත් නෑ. හැබැයි අපිට සදාකාලික අරමුණක් තියෙනවා. ඒ සියලුම දේශපාලඥගේ අරමුණ විය යුත්තේ ජනතාවගේ යහපත සහ සුබ සාධනය. අපි යන්න ඕනේ ඒකටයි කියලා. මම දැක්ක මේ පාර්ලිමේන්තුවේ කාලෙකට පස්සේ ඒ වගේ තැනකට එකතුණා කණ්ඩායම. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ප්‍රශ්න මතුණාම ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ එකගතාවයකට ආවා. මොන මතවාදී ගැටීම් වෙනස්කම් තිබුණත් රට පැත්තෙන් හිතලා මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියන තැනට ආවා. මං හිතනවා මේ වගේ වෙලාවේ මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන අපි කතා කරනකොට පාර්ලිමේන්තුවේ ඉන්න 225ම මහජන නියෝජිතයෝ නිසා ජනතාවගේ පැත්තෙන් හිතලා තමයි තීන්දු තීරණ ගන්නට ඕන. දැන් මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම පිළිබඳව දිගින් දිගටම කතා කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2005 ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලයේ තුමියගේ බලය අවසන් වෙනකොට අපේ රට ණය වෙලා තිබුණා රුපියල් බිලියන 2160ක්. ඒ 2160 ණය වෙනකොට අපි අවුරුදු 11ක් එක දිගට යුද්ධ කරලා තිබුණා. ඒ වෙනුවෙන් රටේ ජනතාවගේ උපයපු ආදායමෙන් 3/1ක් යුද්ධට ගියේ. ඒ කාලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රුපියල් 1000ක් ඉපෙවුණා නම් අඩුම ගානේ රුපියල් 333ක් අපි ඒකට වෙන් කරේ යුද්ධෙට. රටේ ජාතික ආදායමෙන් 3/1ක් ගියා අවුරුදු 11ක් 12ක් තිස්සේ. මේක අවුරුදු 27ක් තිස්සේ ඇදුනා. දැන් නිසා රට ඉදාමත්ම අසීරු තත්වයකට පත් උනේ ඇත්ත. දැන් ඒ 2005 ඒ ණය තත්වය 2015 වෙනකොට බිලියන 8000 දක්වා වැඩි වුණා. එතකොට ඒ වැඩි උනේ කුමන හේතුන් මතද කියන එක කාරණේ පිළිබඳව මම දිගින් දිගට කියන්න යන්නේ නැහැ. මොකද ඒ පිළිබඳව බොහෝ අදහස් ප්‍රකාශයට පත් වුණා. ඊළඟට 2015 පස්සෙත් අපි තව ණය වුණා. අපි සමහර වෙලාවට වැඩියෙන් අපි ණය වෙලා තියෙන්නේ ණය ගෙවන්න. ණය ගෙවන්න ණය ගත්තා. ගත්ත ණයවල පොලී ගෙවන්න තව ණය ගත්තා. මේක පැටව ගැහුවා. මේක සුනාමිය වගේ තමයි. අර සුනාමිය දත්ත කියනකොට එන්නේ රිෆ්ලිං ඉෆෙක්ට් එකක්. මේකේ ආවා. ඒක නිසා අවසාන වශයෙන් මේ ණය ගෙවා ගන්න බැරුව ආර්ථිකයේ බිඳුවටම වැටුණා. එතකොට මේ ආර්ථිකයේ අවසාන කොටසේ ඉතාම වේගෙන් පල්ලෙහාට කඩා වැටෙන්න බලපාපු තීන්දුව తీරන ගණනාවකුත් තිබුණා. ඒ සම්බන්ධව තමයි අධිකරණ තීන්දුව ගැන කතා කරේ. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, මේ අධිකරණ තීන්දුව ඒ නඩුව පවරනකොට නඩු තීන්දුවක් ඉල්ලුවේ 2019 නොවැම්බර් මාසේ ඉඳලා 2022 අප්‍රේල් මාසය දක්වා කාලයට අදාළව පමණක් අපිට අපේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව තීන්දුවක් දෙන්න කියලා. ඒ නිසා ඒ නඩු තීන්දුව සීමා වෙලා තියෙනවා 2019 නොවැම්බර් මාසෙට පෙර කොටස කාලය අදාළ නැහැ. එතකොට 2022 අප්‍රේල් මාසෙන් පස්සේ කතන්දරේ අපි කවුරුත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ අපි එකට වැඩ කරා. එතකොට එතෙන්දී IMF එකට නොගියපු කාරණේ, ඉහළ ආදායම් ලබන අයගේ බදු ගෙවීම් ප්‍රමාණය අඩු කිරීම, මේ වගේ කරුණු ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වෙලාවේ මීට පෙරත් කිව්වා රටේ ජනතාවටත් ඕනුණා ජනාධිපතිවරේ දේශපාලනය දන්නේ නැති කෙනෙක්. එහෙම නේද උනේ? ජනතාව එක වෙලා කෙල්ලවා මොකක්ද නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක් කිල්ලවා 2015. ඉතින් ජනතාව දුන්නා. ඊට පස්සේ 2019 වෙනකොට ජනතාව ඉල්ලුවා දේශපාලඥයෙක් නොවන ජනාධිපති කෙනෙක්. ජනතාව ඉල්ලුවා දුන්නා. අපිත් ඒකට එකතු වුණා. ඉතින් දේශපාලනේ දන්නේ නැති ජනාධිපති කෙනෙක් පත් කරගත්තම එතුමාට උපදෙස් දෙන්න තව හිටිය කණ්ඩායම්. ව්‍යාපාරිකයෝ කණ්ඩායමකුත් හිටියා. මේ ව්‍යාපාරිකයෝ කිව්වා මේ රටට බිලියන 1800ක් විතර බදු ආදායම ලැබෙන රටක බිලියන 600ක් අපහරින්න කියලා කිව්වා. බදු ආදායම අය කරන්න එපා කියලා. ඒගොල්ලෝ කිව්වේ අපිට ඒ බදු ගෙවන්නේ නැතුව ඒ සල්ලි ටික අපි ළඟ තියාගත්තම අපිට පුළුවන් ඒ වගේ තුන්ගුණයක් ආයෝජනය කරන්න. තුන්ගුණයක් ආයෝජනය කරනකොට මෙච්චර මේ අපිට ලැබෙනවා රැකී රක්ෂා දෙන්න පුළුවන්. ඊට පස්සේ ජාතික ආදායමට එකතු කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි කිව්වා. ඉතින් සමහරලාට
ගරු ඇමෙත්තා තාම මිනිත්තු 3ක් තියෙනවා උතුමාට.
ඔව් අවශ්‍ය වුණොත් මම ගන්නම් අපි කාලෙින්. එතකොට ඒ උපදෙස් මත එතුමා කටයුතු කරලා අවසානයේ රටට වෙච්ච දේ අපි කවුරුත් දන්නවා. සමහර වෙලාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඡන්දයක් එනකොට පාර්ලිමේන්තු වෙන්න පුළුවන් ජනාධිපති වෙන්න පුළුවන් ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට ඕන වෙනවා තම තමන්ගේ හිතවත් උදවිය පත් කරගන්න. ඒ හිතවත් උදවිය පත් කරගත්තට පස්සේ ඒ වෙනුවෙන් කටයුතු කරපු කණ්ඩායම් වලට සලකන්න සිද්ධ වෙනවා ඒ පාලකයටයි ආණ්ඩුවටයි. මෙච්චර කල් කරුවේ එහෙමයි. දැන් එහෙම කරලා වාසි ප්‍රයෝජන ගත්ත ව්‍යාපාරිකයෝ දැන් හිතනවා නෑ අපි එක එක්කෙනා නියෝජිතයෝ ගෙනල්ලා මේ රටේ ජනාධිපති කරලා අගමැති කරලා ආණ්ඩු හදන්න ඕනේ, අපිටත් පුළුවන් මේක ඩැහැගෙන අපිට ඕන විදිහට කරන්න පුළුවන් කියලා දැන් වෙන්න ජනාධිපතිලා ගොඩයි. දැන් ඒ කට්ටිය ඒ තත්ත්වයට තල්ලු වෙලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඓතිහාසික සංසිද්ධියක්, දෛවයේ සරදමක්. 2007 නොවැම්බර් මාසේ 14 වෙනිදා එදා මම මේ ආණ්ඩු පක්ෂේ ඉඳලා ගිහිල්ලා අර පැත්තේ වාඩි වුණා. එදා කෝප්කාරක සභාවේ වාර්තාත් එක්ක ඇති වුණු ඝට්ටනත් එක්ක මට මේ පැත්තේ ඉන්න බැරි වුණා. එදා මට ආණ්ඩු පක්ෂේ විපක්ෂේ දෙකම ගැහුවා. ඒ වාර්තාවෙන් මම පෙන්නුවා මෙන්න දූෂිතයෝ කියලා නංගන් ඇතුව. ඒ අති බහුතරයක් හිටියේ විපක්ෂේ. මම වාර්තාව දාලා දවස් 18ක් යනකොට විපක්ෂයේ 18 දෙනෙකුට ලොතරැයි යෙදුනා. ආශිර්වාදයක් වුණා ඒගොල්ලෝ ඇමතිලා වුණා මෙහෙට ඇවිල්ලා. අවසානයේදී මම ওই පැත්තට ගිහිල්ලා එදා මම කිව්වේ මං ඉල්ලුවේ මොකක්ද? මං ඉල්ලුවේ පීපී ජයසුන්දර මහා භාණ්ඩාගාරයෙන් එලවන්න නැත්නම් මේ රට විනාසයි කියලා. ආර්ථික ඝාතකයෙක් කියලා කිව්වා. නිවාඩ් කබ්‍රාල් එලවන්න කියලා කිව්වා ආර්ථික ඝාතකයෙක් කියලා කිව්වා. හරියටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නොවැම්බර් 14 වෙනිදා අවුරුදු 17 පිරෙන දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙනවා මේ දෙන්නත් ආර්ථික ඝාතකයෝ කියලා. මම ඒ තීන්දුව මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳගෙන දුන්නේ අවුරුදු 17කට කලින් හරියටම. ඉතින් ඒගොල්ලන් ඒ කරපු විනාශය සම්බන්ධව අධිකරණයේ තීන්දුවක් දුන්න. අපිට අධිකරණ තීන්දුව එක එක ආකාරයට සමහරු අර්ථ නිරූපණය කරනවා. කොහොම අර්ථ නිරූපණය කෙරුවත් මූලික අයිතිවාසිකම් නඩුවක් ඉදිරිපත් වුණා. ඒ මූලික අයිතිවාසිකම් නඩුවක් ජනාධිපතිට ආණ්ඩුවට විරුද්ධ මේ වගේ කාරණයකද ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මේ රටේ. ජනාධිපතිවරයාට විශේෂයෙන්ම ජනාධිපති කෙනෙකුට එරෙහිව කිසිම නඩුවක් අධිකරණය ගොනු කරන්න බෑ. හැබැයි ඒ ක්‍රමය වැරදි නිසා ජනාධිපතිවරයාට වගකීම විතරන්නේ වගවීමකුත් තියෙනවයි කියන ප්‍රතිපත්ති අපි පිළිගන්න නිසා 19 වෙනි සංශෝධනයෙන් තමයි මේ පාර්ලිමේන්තුව අවස්ථාව ලබා දුන්නේ, අධිකරණ බලය ලබා දුන්නේ අධිකරණයට ජනාධිපතිවරයාට විරුද්ධ වුණත් මූලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි අධිකරණය කටයුතු කරලා තියෙන්නේ. වෙච්ච වැරදි බොහොමයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක තර්ක කර කර දෙපැත්තට බෙදිලා ඒ වැරදි ඒ ආකාරයටම ඉදිරියට ගෙනියන්න අපි ඉඩ තියනවද නැත්නම් දැන්වත් මේවා වළක්වා ගන්නවද කියන කාරණය. ඒ අනුව මම විශ්වාස කරනවා මේ අයවැය අඩුපාඩු නැති අයවැයක් කියලා අපි කවුරුවත් කියන්නේ නැහැ. රටක් මේ වගේ වැටිච්ච වෙලාවක මේ තරමින් හෝ රට ගොඩ ගන්න පුළුවන් ආකාරය අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕන. සියලු දෙනාගේ සහය මේ සඳහා ලබා දෙන ලෙස මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.